අපි පිළිගනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමනි.
ගරු කතානායකතුමනි, 2019 2000 ශිෂ්‍ය වර්ෂයේ සඳහා මන්තයි සෝල් ලිමිටෙඩ් දී වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි. 2023 වර්ෂයේ සඳහා ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරය ස්වාභාවික සම්පත් තිරසර සංවර්ධන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි. 2023 වර්ෂයේ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආරක්ෂා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ හිමිකම් රක්ෂණ අරමුදලේ කාර්ය සාධන වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘතා වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලද වාර්තාවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි. 2023 අංක 34 දරණ විසර්ජන පනතේ 6 වගන්තිය ප්‍රකාරව 2024/7/11 සිට 2024/8/21 දක්වා ජාතික ආයවේ දෙපාර්තමේන්තුවේ වැඩශීර්ෂ අංක 248 සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් සිදු කරන ලද පරිපූර්ණ වෙන්කිරීම පිළිබඳව සටහන් මම ඉදිරිපත් කරමි.
කෘෂිකර්ම හා වැබිලි කර්මාන්ත එමුතුමා,
2021 වර්ෂයේ සඳහා කෘෂිකාර්මිකා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා යෝජනා කරමි.
විදේශ කටයුතු අමාත්‍යතුමා,
රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව විදේශ කටයුතු අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැනීම ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයිමන්ඩ් සහ එක්සස් තොරණ සහ නෞකාණ තුළ පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිදේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා විසින්.
රු කතානායකතුමනි, ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයිමන්ඩ් සහ එක්සස් පර්ල් යන නෞකාණ තුර පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. සමග මෙම කාරක සභාවේ කාර්යසටහනද සභාගත කරමි. එහි පිටපත් පාර්ලිමේන්තු පුස්තකාලයේ අවශ්‍ය පරිශීලන සඳහා තබන ලෙස ඉල්ලා සිටිමි. මෙම වාර්තාව සකස් කිරීම සඳහා දායකත්වය දැක්වූ කාරක සභාවේ මන්ත්‍රීවරුන්ටත්, අවශ්‍ය තොරතුරු ලබා දුන් රාජ්‍ය අමාත්‍යාංශ ආයතන නිලධාරීන්ටත්, අදාළ විෂයානුබද්ධ පෞද්ගලික ආයතන නිලධාරීන්ටත්, විශේෂඥයින් සහ ප්‍රජා නියෝජිතයින්ටත්, පාර්ලිමේන්තුවේ මහලෙකමතුළු කාර්ය මණ්ඩලයටත් මාගේ කෘතඥතාවය මෙයින් පළ කරමි.
ගරු කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කෘතයේ යෝජනා කරමි. විදුලි බල හා බලශක්ති ප්‍රද අමාත්‍යාංශ උපදේශ කාර්ය සභාවේ වාර්තාව කංචන විජේසේකර
මැතිතුමා.
ගාමිලෝක මැතිතුමා,
2023 සැප්තැම්බර් 9 අඟහරුවා දින පාර්ලිමේන්තු රැස් වූ විදුලි බල බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශ කාර්ය සභාවේ වාර්තාව විදුලි බල ශක්ති අමාත්‍ය ගරු කාංචන විජේසේකර මහතා වෙනුවෙන් මම ඉදිරිපත් කරමි.
ළමා මන්ද පෝෂණ තත්ත්වයේ වැඩිවීම පවතින්නේද යන සොයා බැලීමටත්, එසේ නම් මේ සඳහා ගත වූ කෙටිකාලීන මාර්ග පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති වදිවේල් සුරේෂ් මැතිතුමා. රෝහිණි කවිරත්න මැතිනි,
ගරු කතානායකතුමනි, මම මේ වාර්තාව ඉදිරිපත් කරනවා. මට විනාඩියක් දෙන්න ඔබතුමාට ස්තුති කරන්න ඕනේ මේ වාර්තාව සම්බන්ධයෙන්. මොකද ඒක ඉදිරිපත් වුණේම මන්ද පෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් වාර්තාව මේ සභාවේ ඉදිරිපත් කරනකොට කෙහෙලිය රඹුකැල එමැතුමා අය වාර්තාව වැරදි කිව්වා. ඒ පිළිබඳව ඔබතුමාගෙන් කරපු ඉල්ලීම මත තමයි විශේෂයෙන්ම මේ මන්ද පෝෂණ වාර්තාව අද ඉදිරිපත් කරන්නේ. ඒකේ තියෙනවා අන්තර්ගතය ගැන මම ඔබතුමාට විනාඩියක් කියන්න ඕනේ. මේක නිකම්ම නිකම් වාර්තාවක් හැටියට පැත්තකට තියන්න එපා. අපේ රටේ දරුවන්ගෙන් 3 in 1 තීව්‍ර මන්ද පෝෂණ ලක්ෂණ පෙන්නනවා කියන එක මේ වාර්තාවේ තියෙනවා. ඒකට එක හේතුවක් හැටියට කියන්නේ ආහාර සුරක්ෂිතතාවයේ නැතිකම. ඒ කියන්නේ පෝෂණීය ආහාර සඳහා ළඟා වෙන්න හැකියාවක් නැහැ කියන එක. අර්බුද නිසා ආර්ථිකයේ බිඳ වැටීම නිසා කියලා. ඒ නිසා මේ තුනෙන් එකක් මේ රටේ දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවායි කියන්නේ සිංහලෙන් කිව්වොත් පාණ්ඩුව. පාණ්ඩුව තියෙන ජාතියක් තමයි මේ රටේ ඉතිරි වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මධ්‍යම පළාතත් විශේෂයෙන්ම වතුකරය ගැන මේකේ සඳහන් වෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිපුරම තියෙන නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්තහම ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න මේ නිකම් නිකම් වාර්තාවක් හැටියට තියන්න එපා. මොන ජාතියද කියන එක නෙවෙයි අපේ රටේ මන්ද පෝෂණයේ තියෙන ජාතියක් නම් ඉස්සරහට ඉදිරිපත් වෙන්නේ. මම මේක ආරාධනා කරනවා මේ රටේ මැතිවරණයක් තියෙන වෙලාවක් මේ රටේ සියලුම අපේක්ෂකයෝ ඡන්දේ ඉල්ලන තමන්ගේ ප්‍රමුඛ අවධානය යොමු කරන්න මේ දරුවන්ගේ මන්ද පෝෂණය වළක්වන්නට තමන්ගේන ප්‍රතිපත්ති මොනවද කියන එක මේ වෙලේ ඉදිරි එළියට දෙන්න. මොකද මේවට මේක ඇතුලේ තියෙන ගරු කතානායකතුමා කෙටි කාලීන යෝජනා මධ්‍ය කාලීන යෝජනා සහ දිගු කාලීන යෝජනා කොහොමද අපි මන්ද පෝෂණයෙන් මේ දරුවෝ ගොඩදාගන්නේ කියන එකට. ඒකෙදි කෙටි කාලීන යෝජනාවක් හැටියට තමයි තියෙන්නේ දරුවන්ට පෝෂණීය ආහාර වේලක් දෙන්න කියන එක. ඒකට මොන විදිහෙන්ද ක්‍රම සම්පාදනය කරන්න කියන එක විශේෂයෙන්ම අවධානය යොමු කර යුතුම තත්වයක් හැටියට මම දකිනවා. තුනෙන් එකක් කියන්නේ පොඩි සංඛ්‍යාවක් නොවන නිසා දරුවන්ගේ. එනිසා මේ ගැන විශේෂ අවධානය යොමු කරන්නයි කියන එක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. රටට වෙන්න ගියපු ලොකු ව්‍යසනයක් කින් මේ රටේ ජනගහණයෙන් තුනේ දරුවන්ගෙන් තුනෙන් එකක් බේරා ගන්නට අවශ්‍ය වාර්තාව සම්පාදනය කරන්නට අවස්ථාව ලබා දීම ගැන.
සභානායකතුමා.
ගරු කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමිය වාර්තාව ඉදිරිපත් කරමින් කරුණු දැක්වීම පිළිබඳව යුනිසෙෆ් වාර්තාව මගින් ඉදිරිපත් වූ කරුණු සලකා බලලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වෙනකොට 117කට ප්‍රාථමික අංශවල දරුවන්ට දිවාහාර වේලක් දෙන්නේ. දැන් මේ වැඩපිළිවෙල අපි ලබන වර්ෂයේ ආයවැයට ඇතුළත් කිරීමට යෝජනා කරලා තිනවා. 6 7 8 දක්වා ඉහළ පන්ති වලටත්, ඒ වගේම දැන්ට මේ අමාත්‍යාංශයට තෙන්නුවත් වනිතා කටයුතු ළමා කටයුතු පිළිබඳව අමාත්‍යාංශය හරහා ඌර ළමා උද සංවර්ධනය සඳහා වන්නා වූ පාසල් වලටත් එය දීර්ඝ කිරීම සඳහා.
ගරු කතානායකතුමනි, ඔබතුමා මෙතුමාගේ යෝජනාව මම අගය කරනවා. විශේෂයෙන්ම මේ අවුරුදු 18ට අඩු සියලුම දෙනාට මේ තත්වයට අපි විසඳුමක් දෙන්න වෙනවා. පූර්ව ළමා විය සංවර්ධනය සහ ග්‍රේඩ් 8 වලින් පල්ලෙහාට විතරක් නෙවෙයි එමෙතුමා මේක දීර්ඝ කරන්න ප්‍රමුඛතාවයේ කොට සලකලා මේව කරන්න. අනිත් කාරණාව තමයි මේ වෙළඳ ප්‍රචාරණ. මේක එක හේතුවක් හැටියට දක්වලා තියෙනවා එම කතානායකතුමා, නොදැනුවත්කම සහ මුලා වීම කියන එක. ඒ කියන්නේ මේ ළමා ආහාර සම්බන්ධයෙන්, දරුවන්ගේ ආහාර සම්බන්ධයෙන් යන වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් නියාමනයක් සහ ඒ වගේ බොරු දේවල් ගොඩක් කෑමවල තියෙන පිෂ්ඨය විතරයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නියාමනයත් ඉතාමත් වැදගත් කියලා මම මේ වෙලාවේ අවධානය කරන්න ඕනි.
සභානායකතුමා, වාර්තා මුද්‍රණයට යෝජනා කරන්න.
සතුන අහන්න ප්‍රශ්න වෙලාවෙත් ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කෘතයේ යෝජනා කරමි.
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරි සඳහා ආචාර්ය දානු පිළිබඳ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවේ දෙවැනි වාර්තාව ගරු අනුරාධ ජයරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරි සඳහා ආචාර්ය ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවේ දෙවැනි වාර්තාව ගලු චමල් රාජපක්ෂ සභාපතිව වෙනුවෙන්ම ඉදිරිපත් කරනවා.
සභානායකතුමා,
එකී වාර්තා මුද්‍රණය කෘතයේ යෝජනා කරමු.
අජේ මුදල් පින්ද කාර්ය සභාවේ වාර්තාම කාර්ය සභාවේ සභාපති ආචාර්ය හර්ෂඩි සිල්ලා
මැතිතුමා.
ඒ වෙනුවට සුරේන් රාඝවන් මැතිතුමා.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් කාර්ක සභාව වෙත යොමු කරන ලද 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි. අපනයනය ඉපයීම් ලාභාංශයන් පූර්ව හා නිසි ආකාරයෙන් ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීමේ කාර්යභාරය සඳහා මේ පනත උදව් වන බව සභාපතිතුමා සහ කාරක සභාවේ ඒකමතික තීරණය වුණ බව ඔබ තුමාට දැනුම් දීමට කැමැත්තෙමි. ඒ සමගම කාරක සභාවේ ඉල්ලීමක් තිබුණා තත්පර 30කින් ඔබතුමාට කියන්නට කියා මේ පනත සමත කරගන්නට අවුරුදු දෙකහමාරක් විතර කල් වේලාවක් තියෙනවා කිව්වට පස්සේ ඉතින් ඒ නිසා ඒ සහභාගී වෙන නිලධාරීන් ඒ ක්‍රමවේදය පිළිබඳව ජාතියේ නාමයෙන් මේ ක්‍රමවේදය වඩාත් යුසුලුව සහ ක්‍රමවත්ව කරන්නටයි කියා පාර්ලිමේන්තුවේ කාරක සභාව හරහා අපි ඉල්ලා සිටිනවා ස්තුතියි
රට තුල ශීඝ්‍ර ලෙස පැතිරෙන පවතින මද්‍රව්‍ය උදර වහා පාලනයකට මුලින් උත්තර දැනීම සහ ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණුසා බැලීමට පත් කළ කාර්ය සභාවේ වාර්තාව ගරු ජයන්ත සමරවීර මැතිතුමා විසින්
ගරු කතානායකතුමනි රට ගරු ටිරානලස් අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් රට තුල ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මද්‍රව්‍ය උදර වහා පාලනයකට මුලින් උත්තර දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයාබලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවේ වාර්තාව සභාපතිතුමා වෙනුවෙන් එම කාර්ය සභාවේ සමාජිකයෙකු ලෙස මම ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ සමගම එම කාර්ය සභාවේ කාර්යසටහන් මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පුස්තකාලයේ තැබීමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු කතානායකතුමනි විනාඩියක් ඔබතුමා ලබා දෙන්න මේ කාර්ය සභාවට සහභාගී වුණු විශේෂයෙන්ම බාහිර සම්පත්දායකයෝ වෙනුවෙන්ගේ ඔවුන්ගේ යෝජනාවක් ඔබතුමා වෙත ඉදිරිපත් කරන්න. මේ කාර්ය සභාව යෝජනා කරපු මන්ත්‍රීවරයා හැටියට මම අතිශය සතුටු වෙනවා ගරු කතානායකතුමනි. අද අපේ රටේ තිබෙන ජාතිය හමුවේ තිබෙන ප්‍රධානතම උවදුර නැත්තම් අභියෝගය තමයි මේ මද්‍රව්‍ය ව්‍යාප්තිය. අපේ රටේ මද්‍රව්‍ය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන නොවන්නට මේ තත්ත්වය තවත් බොහෝ සෙයින් බරපතල වෙලා තිබෙනවා. අද අපේ හරියමන් තොරතුරු නැතත් පාසල් පද්ධතියේ විශාල ළමුන් ප්‍රමාණයක් අයිස් වැනි මද්‍රව්‍යවලට ගොදුරු වෙලා තිබෙනවා. නගරයේ මෙන්ම ගමත් කාන්තාව පිරිමි ළමා බාල මාළු වැඩිහිටි කවුරුත් බේදකින් තොරව මේ මද්‍රව්‍ය උදුරට භාජනය වෙලා තිබෙනවා. ඒ නිසා තමයි පාසල් වියේ සිටම මේ මතින් නිදහස් රටක් සමාජයක් පුද්ගලයෙක් පිළිබඳ කල්පනා කරපු ඒ වෙනුවෙන් සජීව මැදිහත් වුණු පුද්ගලයෙක් හැටියට මේ විශේෂ කාර්ක සභාව අපි ඉල්ලා හිටියේ. අපි ඉතාම සතුටුයි මද්‍රව්‍ය පාලනය සඳහා වග කියන සියලු රාජ්‍ය ආයතන ඒ වගේම සියලුම රාජ්‍ය නෝන ස්වේච්ඡා සංවිධාන අවුරුද්දයි මාසයක් තිස්සේ සාකච්ඡා කළා පූර්ණ සැසි 11ක් අර්ධ සැසි 4ක් දවස මුළුල්ලෙම පූර්ණ සැසි 11ක් අර්ධ සැසි 4ක් පාවිච්චි පවත්වලා තමයි මේ විශේෂ නිර්දේශ සහ නිරීක්ෂණ සකස් කළේ. මා ඉල්ලා සිටින ඔබතුමාගෙන් මේ ජනාධිපතිවරණය පැවත්වෙන සමයක් මේ රට කවුරු බාරගත්තත් මොන ආණ්ඩුව බලයට පත් වුණත් අපි ඉල්ලනවා මේ මද්‍රව්‍ය උවදුරෙන් මේ රට ගලවන්න ඕනේ. ඒ ගැලවීමට කවුරු හරි කටයුතු කරනවා නම් මේ පාර්ලිමේන්තුව මේ වාර්තාව සකස් කළා තියෙනවා කරන්න ඕන. නීති ප්‍රතිසංස්කරණ මොනවද? පරිපාලනමය ප්‍රතිසංස්කරණ මොනවද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවද? ඒ වගේම මාධ්‍ය ආචාර ධර්ම මොනවද? සමාජ මාධ්‍ය පාලනය වෙන්නේ කොහොමද කියලා මේකේ නිරීක්ෂණ තියෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම ගරු කතානායකතුමනි ලෝකයේ අද ෆිලිපීනේ ගත්තත්, එල් සෙල්වඩෝරේ ගත්තත්, ඊජිප්තුව ගත්තත් මද්‍රව්‍ය පාලනය කොට තුරන් කළ දාලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ සියලු අද්දකීම් මේ නිර්දේශවල ඇතුළත් අපි ඉල්ලනවා. ඉල්ලුම පාලනය කරන්නේ කොහොමද? ඒ සඳහා වෙන නිර්දේශ. සැපයුම පාලනය කරන්න ඕනේ කොහොමද? ඒ සඳහා වන නිර්දේශ. නිවාරණය කරන්න ඕනේ කොහොමද? ඒ සඳහා වන නිර්දේශ. පුනරුත්ථාපනය කරන්න ඕනේ කොහොමද? ඒ සඳහා වන නිර්දේශ. ප්‍රතිකාර කරන්න ඕනේ කොහොමද? ඒ සඳහා වන විද්‍යාත්මක නිර්දේශ මේ සඳහා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම වෙන්න ඕන නීතිමය ප්‍රතිසංස්කරණ තියෙනවා, සමාජමය ප්‍රතිසංස්කරණ තියෙනවා, පරිපාලනමය ප්‍රතිසංස්කරණ තියෙනවා, මාධ්‍යමය ප්‍රතිසංස්කරණ තියෙනවා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ තියෙනවා. ඒ නිසා මම ඉල්ලනවා මේ ගරු කතානායකතුමනි ඔබතුමාගෙන් මේ වාර්තාව තවත් මද්‍රව්‍ය වැළැක්වීම සඳහා දීපු වාර්තා ගොන්නට දාන්න නැතුව මේ වාර්තාව රට බාර ගන්න කවර ජනාධිපතිවරයෙක් වුණත්, කවර ආණ්ඩුවක් වුණත් මේ අපේ පුංචි දරු පැටව මේ මද්‍රව්‍ය උවදුරට අද ගොදුරු වෙලා තියෙනවා. පාසල්වල ලක්ෂ ගණනින් අයිස් මද්‍රව්‍යයට ගොදුරු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා මේ වාර්තාව ක්‍රියාත්මක කරලා, මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරලා මේ රට මතින් නිදහස් රටක්, මතින් නිදහස් සමාජයක්, මතින් නිදහස් පවුලක්, මතින් නිදහස් පුද්ගලයෙක් තනන්න කරුණාකර හදිස්සි වහවහ මැදිහත් වීමට අවශ්‍ය පියවර ගන්න කියලා ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලමින් මේ සඳහා අපට සහයෝගය දුන් ගරු කතානායකතුමාට, ඒ වගේම මේ සභාපතිත්වයේ ධර්මින් ආපු එකම යෝජනාවක් බැහැර නොකර මහජන ආරක්ෂක අමාත්‍ය මේ විශේෂ කාර්ය සභාවේ සභාපති තිරාන් අලස්මැත්තුමාට මේ වෙනුවෙන් අපට ඉඩකඩ වෙන් කරලා තිබු පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝණදීර මැතිණියට ඒ වගේම මේයර් තම හුදු රාජකාරියක් නොකොට දවස පුරා මේ වෙනුවෙන් කැපවුණු පාර්ලිමේන්තු සභා කාර්යාංශයේ හිටපු ලේකම් ඉන්දිරා දිසානායක වත්මන් ලේකම් චින්තා බුලස්සිංහල ඒ වගේම පාර්ලිමේන්තු කාර්ය සභා කාර්යාංශයේ උමංගා පණ්ඩිත ඒ වගේම සංජය දෙහිගහ වත්ත කියන නිලධාරීන්ටත් මේ වෙනුවෙන් කැපවුණු සියලු නිලධාරීන්ටත් මේ වෙනුවෙන් මැදිහත්තු රාජ්‍ය හා රාජ්‍ය නෝන් සංවිධානවල සියලුම සම්පත්දායකින්ටත් මම ගරු සභාපතිතුමන් වෙනුවෙන් මේ වෙලාවේ කෘතවේදී භාවයේ පළ කරමින් නැවතත් මේ කාර්ක සභාව විසින් ඉදිරිපත් කරපු මේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරමින් අපේ රට මත්ව දුරින් ගලවා ගැනීමට මැදිහත් වෙන ලෙස ඉතාම ඕනෑකමින් අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
සභානායකතුමා
ගරු කථානායකතුමනි, බානගල මහවිල යන ලිපිනේ පදිංචි පත්මසිරි අභිවික්‍රම මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම මහජන පෙත්සම පිළිබඳ කාර්යසභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය absent. Milan Jayatilaka mettuma absent. Sumit Udukumbara mettuma absent. Vasudeva Nanayakkara mettuma
asame.
Arakshaka emettuma
ප්‍රමිත
ආරක්ෂක මැතිතුමා පිළිතුරු දෙන්න.
ප්‍රමිත
ගරු කථානායකතුමනි, අතුරුන් ප්‍රශ්නේ පිළිතුර ආ එක නොදැනී අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙත එවැනි බලපෑමක් සිදු කොට නොමැත. ප්‍රශ්නය දෙක ආ දෙක අදාළ නොවේ. ප්‍රශ්නය ආ පිළිතුර එවැනි තත්ත්වයක් වාර්තා වී නොමැත. ප්‍රශ්නය ඈ යන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ලබා දුන්නු පිළිතුර ගැන ස්තුතියි. නමුත් මේ තොරතුරු ආවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළින්මයි. ඒ පිළිබඳව තිබුණු අනුමාන තොරතුරු සමහර විට බලපෑමක් කළා වෙන්නේ නැති මේ එන්න ගිය දේ නොවෙන් කෙසේ හෝ අද වෙනකොට අධ්‍යක්ෂක ජෙනරාල්තුමා එතනින් ඉවත් කිරීමේ පියවරක නැත්තම් මේ කතාව එතනින් අපිට නවත්තන්න පුළුවන්. නමුත් මේක අපි සටහන් කරගත යුතුයි. මේ ආයතනවල රාජ්‍ය අමතිවරු අමතිවරු තමන්ගේ සඳ කොට්ටාස වලට විශේෂ සැලකීම් කරන්න දරන්නා උත්සාහය අපි වළක්ව ගන්න ඕන බව.
තිස්සත්නායක මැතිතුමා දෙවෙනි වටේ ප්‍රශ්න අංක එක ආණ්ඩ කවුරු හරි
සභාගත කරනවා. ගරු කථානායකතුමනි,
දෙවෙනි ප්‍රශ්නය
අහනවා. ගරු කථානායකතුමනි,
සභාගත කරනවා.
තුන්වෙනි ප්‍රශ්නය
අහනවා. ගරු කථානායකතුමනි,
සභාගත කරනවා. කටව
පස්වන ප්‍රශ්නය
අහනවා. ගරු කථානායකතුමනි,
කලිලා සිටනවා. ගරු කථානායකතුමනි, මාෂා කලිලා
සිටනවා.
කථානායකතුමනි,
වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනින් විශාල වැඩකටයුතු රාශියක් ඉටු කරන මොහොතක එතුමාගෙන් මන් වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා දැනගන්න කැමති ගුරු සේවයේ බොහෝ ගුරුවරුන් පවතින මොඩියුල සම්පූර්ණ කිරීමේ ක්‍රමවේදය අනුව වැටුප් වර්ධක හා උසස් වීම් ලබා දීම ප්‍රමාද වෙනවා. මේ தත්ත්වය වෙනස් කර ගැනීම සඳහා සරල විභාගයකින් මගින් උසස් වීම් හා වැටුප් වර්ධක ලබා ගැනීමට වෘත්තීය සමිතිය එංගතාවේ ලැබී ඇති බවින් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ කවද්ද කියලා මම එතුමාගෙන් දැනගන්න කැමැති. දෙවන කාරණාව විවිධ කාර්ය මණ්ඩලවල සම්වර්ණධාරීන් 16,000ක් විතර ප්‍රමාණයක් මේ අධ්‍යාපන සේවයත් එක්ක කටයුතු කරනවා. ඒ අය ගුරු සේවයට අනුයුක්ත කිරීම හා සම්බන්ධව කටයුතු කරනවද කියලා මම දැනගන්න කැමැති. තුන්වෙනි කාරණාව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනුවෙන් අධ්‍යාපන විශ්වවිද්‍යාල පිහිටීමේ තත්ත්වය පිළිබඳව ඒක පිහිටවන්නේ කවද්ද ඒ පිළිබඳව විස්තරයක් කිරීමක් අපේක්ෂා කරනවා.
ගරු කථානායකතුමනි, මේ ගුරු සේවයේ ගුරුවරුන්ට මේ මොඩියුල ක්‍රමය හඳුන්වා දීම නිසා සැහැණ කාලයක් ගත වුණත් ඒ ගුරු මධ්‍යස්ථාන වලින් නිසි කාලට වෙලාවට අවශ්‍ය සම්පත්දායකින්ගේ හිඟියත් නිසා මේ සම්පූර්ණ කිරීමට අසමත් වීම හේතුවෙන් ඒ ගුරුවරුන්ට වැටුප වර්ධක සහ උසස් වීම ලබා ගැනීම ප්‍රමාද වෙලා තියෙනවා. ඒ අනුව උත්ති සමිතිත් එක්ක සාකච්ඡා කළා, එකඟතාවයකට ආවා, ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කළා, මේ මොඩියුල ක්‍රමය වෙනුවට සරල විභාගයක් පවත්වලා ඒ මගින් ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන ඒ අවශ්‍යතාවයෙන් ගුරුවරු නිදහස් කරන්න. ඒකට රාජ්‍ය සභාවේ එකඟතාවයට දැන් අපි යොමු කරලා තිනු, ඒක ලැබෙනවා. මේ තුලින් විශාල ගුරුවරුන් සංඛ්‍යාවක් 2025 ජූලි 1 දක්වා නිදහස් කිරීමට කටයුතු කරලා තිනවා. ඒ අනුව ඒ අතරතුර ව්‍යවස්ථාව සංශෝධනය කළා සරල විභාගයක් පැවැත්වීමට වෘත්ති සමිතිය එකඟතාවයෙන් කටයුතු කරනවා කියන එක දැනුම් දෙන්න කැමැති. දෙවෙනි කාරණය විවිධ වර්ෂවලදී බඳවාගත්ත උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් හැටියට දැනට ඉතුරුලා ඉන්නවා 16,000ක් පමණ රජයේ පාසල්වල. මේ අය අවුරුදු 5 ඊට වැඩි කාලයක් පුරුණැට වැඩ කළා තියෙනවා. ඒ අය තමයි මේ ගුරු හිඟේ මගහැර ගන්න හේතු වෙලා තින්නේ. ඉතින් මේ පිළිබඳව අපි පෙරේදා අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එපු නිරීක්ෂණය පිළිබඳව සාකච්ඡා කළා. අමාත්‍ය මණ්ඩලයේ කිසිම විරුද්ධත්වයක් නැහැ මේ පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට. නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එකඟතාවයක අති උතුව තිබෙනවා. ඒ නිසා සතියක් තුළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඒ එකඟතාවය පිළිබඳව එයාගේ මතය දැනුම් දෙන්නයි කියලා කිව්වා. එතකන් සතියකට අද දිනට නියමිත නඩුව සතියකට කල් දැමීමට අවශ්‍ය උපදෙස් නීතිපතිතුමාට ලබා දීලා තිනවා. මම හිතනවා ලබන සමුදා අමාත්‍ය මණ්ඩලයට මේක අරගෙන මේ 16,000 අපිට පුළුවන් වෙයි කියලා හිටන් අභ්‍යාසලාභින් හැට බඳවාගෙන ඉන්පස්සේ ගුරුසවයට අන්තර්ග්‍රහණය කරන්න. ඊළඟට අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටවන්න යෝජනාව කාලාන්තරයක් තිස්සේ තිබුණා. විද්‍යාපීඨ 19 එකරාශි කළා, ඒකාබද්ධ කළා. අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් පිහිටීමේ අවසාන කෙටුම්පත නීතිතුමා වෙත යවලා තිනවා. මම හිතනවා ලබන සතිය වෙනකොට ඒකේ නිෂ්කාශනය ලැබෙවි, ක්ලියරන්ස් එක. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා ගැසට් කරන්න අපි කටයුතු කරගෙන යනවා.
විපක්ෂ නායකතුමා.
ස්තුතිය කථානායකතුමනි. විශේෂයෙන්ම වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතල ගැටලුවක් පිළිබඳව ඇත්තවශයෙන්ම ගැටලු කීපයක් තියෙනවා. අපේ සභානායකතුමාගේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ අවධානය මම යොමු කරන්නට කැමැතියි. ඔබතුමා දන්නවා දැන් පාස්පෝර්ට් ලබා දීමේ ප්‍රශ්නය බොහොම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම 2023 වසරේ මාර්තු මාසයේ සිට දෙසැම්බර් දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මාසකට නිකුත් කරන ලැබූ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 83,000යි. එතකොට 2024 වසරේදී මාසකට නිකුත් කරන ලැබූ ගමන් බලපත්‍ර ප්‍රමාණය සාමාන්‍යයෙන 60,000ක ප්‍රමාණයක් මාසකට. දැනට නිකුත් කරන ලබන සාමාන්‍ය ගමන් බලපත්‍ර, ඒ කියන්නේ එන්කාණ්ඩේ වෙනුවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට උත්සාහ කරා. මේ මොහොත වෙනතෙක් එය හඳුන්වා දෙන්නට ආගමන විගමන දෙපාර්තමේන්තුව අපොහොසත් වෙලා තිබෙනවා. එතන මේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය හඳුන්වා දෙන තෙක් මහජනතාව වෙත අඛණ්ඩව සාමාන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කළ යුතු වුවද එම සාමාන්‍ය ගමන් බලපත්‍රයේද අඛණ්ඩව හා ප්‍රමාණවත් පරිදි නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ වෙන විට අසමත් වෙලා තිබෙනවා. දැන් මම මේ පෙන්වන්න හදන්නේ ප්‍රධාන සංවිධාන ආණ්ඩු පක්ෂයේ සභානායකතුමා ගිය වසරේ තීන්දුවක් ගත්තා මේ e-passports ක්‍රමය හඳුන්වා දෙන්න. හැබැයි e-passports ක්‍රමය හඳුන්වා දීම ක්‍රියාත්මක වෙනතෙක් රජයේ වගකීමක් වෙනවා රටේ પાස්පෝට් ඉල්ලුමට සැපයීම ලබා දෙන්න. ඒක ගැන අවධානය යොමු කරන්නේ නැතුව දැන් මේ මොහොත වෙන විට සාමාන්‍යයෙන් දිනකට 2000ක් ගමන් බලපත්‍ර නිකුත් කරන්නට තිබියදී නිකුත් වෙන්නේ 900කට අඩු ප්‍රමාණයක්. ඒ නිසා තමයි දැන් પાස්පෝට් පෝලිමක් නිර්මාණය වෙලා තිබෙන්නේ බොහෝම දුර බැහැර ඉඳලා එන අපේ රටේ ජනතාවට මේ પાස්පෝට් හිඟතාවය තුළ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේ විශේෂයෙන්ම ගලින් විශාල ප්‍රමාණයක් ආපහු හරවල යවනවා. ඒකට හේතුව මේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු මේ ගමන් බලපත්‍ර සංචිත ප්‍රමාණය 30,000ටත් වැඩි අඩු ප්‍රමාණයකට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙතනදී සිදු වෙලා තිබෙන්නේ e-passports ලබා දෙන ක්‍රමවේදය ගේනවයි කියලා මට ආරංචි විදියට. ඇත්ත වශයෙන්ම මේක ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ. ඒක unsolicited proposal එකක්. ඒ unsolicited proposal එක ලබා දීලා වග විභාග කරනකොට අපිට තියෙන ආරංචි අනුව එම අදාළ ආයතනයට ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරන්නට ප්‍රමාණවත් හැකියාවක් නැහැ. ඉතින් මං කියන්නේ මේකේ අනුගමනය කරන්න තිබ්බේ පළමුවෙන්ම ප්‍රසම්පාදන ක්‍රමවේදය. ඒ කියන්නේ normal tender process එක. ඒ වගේම e-passports ක්‍රමය හොඳයි. නමුත් e-passports ක්‍රමය ක්‍රියාත්මක වෙනතෙක් අකණ්ඩව passports ලබා දීමේ වැඩපිළිවෙලක් රජයේ සතු වෙන්නට ඕන. ඉතින් අත්ත වශයෙන්ම මේ සාමාන්‍ය ගමන් බලපත්‍රයේ මුද්‍රණය කරනු ලබන ආයතනය EPIC ලංකා කියන ආයතනය ඒ අයට සාමාන්‍ය ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා ප්‍රමාණවත් ඇනුම් ලබා දීලා නැහැ ආගමන විගමන දෙපාර්තමේන්තුව. එතකොට මේ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනගෙන හිටියේ නැද්ද මේ પાස්පෝට්ස් ඉල්ලුම පිළිබඳව? දෛනිකව ඉල්ලන પાස්පෝට්ස් ප්‍රමාණය. එතකොට e-passport ක්‍රමය ක්‍රියාත්මක වෙනකන් කවුරුත් රට යන එක නතර කරන් ඉන්නේ නැහැනේ. પાස්පෝට්ස් ටික ලබා දෙන්නට අදටත් නිසි වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ගමන් බලපත්‍රයේ මුද්‍රණ කරලා අකණ්ඩ සැපයීමකට අදාළ සමාගමේ එකඟතාවය ලබා දීලා තිබුණත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ ඇනුම් කරන්නට කටයුතු කළ නැහැ. ඔබතුමා දන්නවද මේ නිසා සිදුවෙන මාසික පාඩුව රජයට රුපියල් බිලියන 1.1යි මිලියන 1100යි. ඉතින් මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ પાස්පෝට් කේන්ද්‍රගත වුණු මේ අර්බුදයට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. e-passports ක්‍රමය ලබා දීම සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය නොකිරීම unsolicited proposal එකක් ක්‍රියාත්මක කිරීම එක වැරදි දෙයක්. ඇත්ත වශයෙන්ම ඒ තුල ඒ විවිධ සුදුසුකම් සම්පූර්ණ නොකරපු ආයතනයක් එක්ක මේ ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම නිසා e-passports ක්‍රමයක් නැහැ. අර සාමාන්‍ය විදියට ලැබුණු પાස්පෝට්ස් ටිකක් නැහැ. ඉතින් මං අහන්න කැමති ආණ්ඩුවේ මොකද්ද මේකට ලබා දෙන විසඳුම? ඔබ දැනගෙන හිටියේ නැද්ද මේ දිනපතාම પાස්පෝට්ස් 2000ක ඉල්ලුමක් අනිවාර්යයෙන්ම තිබෙනවයි කියන එක? නිසා මේ පිළිබඳව ඇත්ත වශයෙන්ම ඉක්මන් විසඳුමක් අවශ්‍යයි, ඉක්මන් පිළිතුරකුත් අවශ්‍යයි. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන්ගේ උසස් වීමේ පටිපාටිය පිළිබඳව මම අවස්ථා ගණනාවකදී මේ පාර්ලිමේන්තුවේ ඔබතුමන්ලගෙන් ප්‍රශ්න කරා. විශේෂයෙන්ම ලංකාව පුරාවටම මධ්‍යම රජයේත් පළාත් රාජ්‍ය සේවෙත් සංවර්ධන නිලධාරීන් 97,800ක් පමණ ඉන්නව සේවය. ඒතර මේ සංවර්ධන නිලධාරීන් කොපමණ කාලයක් සේවය කරත් ඔවුන්ටම සංවර්ධන නිලධාරී තනතුරෙන් ඔබට යෑමේ උසස් වීමේ පටිපාටියක් ඇත්ත වශයෙන්ම නැහැ. ඒ වසර 30ක පමණ දීර්ඝ කාලයක් සේවය කළද සංවර්ධන නිලධාරීවරයෙකු හා යා හැකි උපරිමය වන්නේ සංවර්ධන නිලධාරී තනතුරේම පළවෙනි ශ්‍රේණිය දක්වා පමණයි. එනිසා රාජ්‍ය සේවයේ අනිකුත් සේවාවන් හා සාපේක්ෂව සංවර්ධන නිලධාරී තනතුර සඳහා වෙනමම උසස් වීමේ පටිපාටියක් සකස් කිරීම සම්බන්ධයෙන් මම පුන පුනාම මේ සභාවේ අහලා තියෙනවා. නමුත් ඒකට විසඳුම් ලැබිලත් නැහැ, උත්තර ලැබිලත් නැහැ, උත්තර දෙන්නට යන්නෙත් නැහැ. මම දන්නේ මේකට මොකද හේතුව කියලා. මම දන්නේ මේ මාධ්‍ය නිවේදන හරහා නම් හැමතැනකම උත්තර දෙනවා. නමුත් ඒව මහ පොළවේ සත්‍යයක් යථාර්ථයක් වෙන්නට නැහැ, වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කළමනාකරණ සේවයේ බරපතල අර්බුද ගැටලු ප්‍රශ්න තිබෙනවා. ඒවට විසඳුමක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය ඒකට යොමු කරනවා. ඒ වගේම මම ඔබතුමාට මතක් කරන්නට ඕන අර පහුගිය දවස්වල ස්ට්‍රයික් එකක් යනකොට රජයේ කිව්ව නේද මේ ස්ට්‍රයික් එකට සහභාගී වුණේ නැති අයට 10,000 දෙනවයි කියලා. කෝ තාම දීලා නැහැ. කෝ දෙනවයි කියපු මුදල. දැන් මේ ස්ට්‍රයික් නොකරපු අයට පොරොන්දුණු මුදල් ටික ලබා නොදී මේ එක එක තැන්වල නිවේදන දානවා. රාජ්‍ය සේවයේ වැටුප් අරහෙම වැඩි කරනවලු, දීමන අරහෙම වැඩි කරනවලු, අරවර දානය දෙනවලු, අරවර ප්‍රසාදය දෙනවලු. ඇයි ඔබතුමන්ලට බැරි පටන් ගන්න අර ස්ට්‍රයික් නොකරපු අයට ලබා දෙනවයි කියපු මං හිතන්නේ 10,000 දෙනවයි කියලා කිව්වා. කොහේ මුදල? ඒකවත් ලබා දෙන්න බැරි කොට ඔබට පුළුවන්ද මේ රාජ්‍ය සේවය වෙනුවෙන් අර මේ කොළ කෑලිවල ලියලා එළියට දාන එක එක ප්‍රකාශන හරහා ඔබට පුළුවන්ද මේ 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 පොරොන්දු ඉෂ්ට කරන්න? ඉස්සල මේක ඉෂ්ට කරලා පෙන්නන්න, ඉස්සල මේ 10,000 දීලා පෙන්නන්න. එනිසා මම බොහොම පැහැදිලිව කියන්න කැමති, කරුණාකරලා මම මේ ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට අපේ සභානායකතුමා උත්තර දෙන්න.
මේ ඔබතුමා උත්තර දෙන්න
මම අවසර ඇතුව විශේෂයෙන්ම අපේ විපක්ෂ නායකතුමන් සඳහන් කරපු මේ පාස්පෝර්ට් ප්‍රශ්නයත් එක්ක ගැටුණු තවත් ප්‍රශ්නයක් තමයි පාස්පෝර්ට් ප්‍රශ්නයේදී පෝලිං හැදෙනවා ගුවන්පොතු තොටුපළෙන් පිට. දැන් දුවන් තොටුපළ ඇතුලේ ඔව් මේ සංචාරකයන්ගේ පැමිණීම විශාල පෝලිං හැදිලා දැන් සංචාරකයන් තමන්ගේ මුහුණු පොත්තේ වගේ අනිකුත් සමාජ මාධ්‍ය හරහා දැන් මේ රටේ පිවිසීම් පිළිබඳව ඇතිවලා තියෙන බාධක පිළිබඳව දැන් කරුණු දාගෙන යනවා. මේක විශාල නිග්‍රහයක්නේ රටටම. මේක වෙලා තියෙන්නේ මේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අපේ කතානායකතුමනි, ඔබතුමා දන්නවා මුදල් කාරක සභාවේ වාර්තාවක් ලබා දුන්නා. ඔබතුමාට එදා මම සඳහන් කළා වහාම ඒක මේ පරීක්ෂණ සඳහා CID එකට දාන්න කියලා. විශාල වංචාවක්. ඉතින් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු තීන්දුව තාමත් ක්‍රියාත්මක නොකර ඒ පරණ මේ ඊවීසා ප්ලැට්ෆෝම් එක මොබිටෙල් ආයතනය කරගෙන ආපු හොඳ ක්‍රමවේදයක්. ඒක වැඩි දියුණු කිරීම සඳහා ගත්ත ක්‍රමවේදයන් ඔක්කොම අහක දාලා ඒකට නැවත පිවිසෙන්නේ නැතුව උසාවි තීරණයට අනුකූලව ඒක නොකර තාම කල් ඇද ඇද මේ නීතිය හා සාමය අමාත්‍යතුමා ඇතුළුව වග උත්තරකරුවන් හැටියට මුළු අමාත්‍ය මණ්ඩලයෙන් වග උත්තරකරුවන් කරලා තියෙනවා. ඔබතුමා ඒකට වග කියන්න ඕනේ නැහැ. ඔබතුමා අහිංසකයි අපි දන්නවා. නමුත් මේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය මේක අනුමත කරලා තියෙන එක විශාල වංචාවක් කියලා අපි පෙන්නුම් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තීන්දුව ලබා දීලා තියෙනවා. ඒ අතුරු තීන්දුව තාමත් ක්‍රියාත්මක නොකර නම් නීතිපති දෙපාර්තමේන්තුවත් දැන් මෝෂමත් දාලා තියෙනවා. ඒගොල්ලෝ ඒක නැ කරුණු කියන්න ඕනලු අධිකරණයට. ඒක මේ නොකිරීමට හේතු. ඒකට කිසිම හේතුවක් නැහැ. මේක වොමනාවෙන් වංචනිකව තමන් ලබා දුන්නේ කුන්තරාත්ව කොමාරි ක්‍රියාත්මක කරගන්න මේ දැන් ඉතින් හොඳටම පේනවා රට පුරා මේ තත්ත්වය බැලුවහම ආණ්ඩු වෙනසක් සිදු වෙනවා කියන එක අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඉතින් ඒ අවධියේත් මේක විශාල අවදානම් තත්ත්ව රටට එන සංචාරකයන්ගේ පෝලිම් බලන්න ගිහිල්ලා මේ දැන් වෙලා තියෙන ප්‍රශ්නේ ගුවන්තොටුපළේ ඇතුලේ පෝලිම, ගුවන්තොටුපළේ එළියේ දැන් පාස්පෝර්ට් ගැනීමේ පෝලිම, මේ ඔක්කොට මේ රජයේ වග කියන්න ඕනේ. වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක කරන්න, උසාවි තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලන්නේ.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් ප්‍රශ්න තුනක් ඇහුවා. පළවෙනි ප්‍රශ්නේ තමයි විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව ගැටලුව. දැන් මේ පිළිබඳව මුලින් ඊ පාස්පෝට් එකක් ලබා දීමට තමයි කටයුතු කළා තිබුණේ අදාළ අමාත්‍යාංශය. නමුත් ඒ තාක්ෂණික ගැටලුන් මත ඒක යම් ප්‍රමාණකින් කල්කිය. මේ අතරතුර ඊ පාස්පෝට් නොවන පාස්පෝට් ප්‍රමාණවත් සංචිතයක් නොතිබීම නිසා තමයි අද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. අත්ත වශයෙන්ම මේ ගැන අපි කනගාටු වෙන්න ඕන. ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිවැරදි ගණනයක් කරලා තියෙන්න ඕනේ. යම් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනකොට, පරිවර්තනයක් වෙනකොට අතරේක සූදානමක් තියෙන්න ඕනේ. යම් විදියකින් ප්‍රමාදයක් සිදු වුණොත් කොහොමද ඒක කරන්න කියන කාරණේ. ඒක සිදු වෙලා නැහැ අදාළ අංශයේ මගින්. කෙසේ වෙතත් දැන්ට අමාත්‍ය මණ්ඩලෙදිත් මේක සාකච්ඡා කළා. ඊ ගමන් බලපත්‍රය විධිමත් ආකාරයෙන් නිකුත් කරන තෙක් සාමාන්‍ය ගමන් බලපත්‍ර මම හිතන්නේ යම් ප්‍රමාණයක් අඩුම ගන්න ලක්ෂ 7000ක් වැනි ප්‍රමාණයක් කඩිනමින් මුද්‍රණය කළා ගෙන්වාගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න තමයි කඩිනම් කටයුත්තක් කැට කළා තින්නේ. නමුත් ඒ මුද්‍රණය කළා දෙන්න ඒ කලින් මුද්‍රණය කරමින් හිටපු සමාගමට යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කාලය ගත වීම තමයි තියෙන්නේ ප්‍රමාදය. එතකන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේක කළමනාකරණය කරනවා. මම හිතනවා තව මාසයක් තුලදී ඒ සාමාන්‍ය ගමන් බලපත්‍ර ප්‍රමාණවත් ආකාරයෙන් ලබා දීමට දැනට ඒ සමාගමට දැනුම් දීලා තියෙනවා.
ගරු සභානායකතුමා, දැන් මෙතන ප්‍රශ්නේ නිර්මාණය වෙලා තිබෙන්නේ ඔය ඊ පාස්පෝර්ට් සංකල්පේ හොඳයි නරකයි කියලා කියන්නේ. හැබැයි ඊ පාස්පෝර්ට් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ඇයි සුපුරුදු ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැතුව අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක් ක්‍රියාත්මක කරලා ඒකට ඔබතුමන්ලාගේ කැබිනට් අනුමැතියත් ලබා දීලා, මොකද අමනාපෙන්න මම එහෙම කිව්වට මේකට කැබිනට් එකක් වගේ කියන්න ඕන ජනාධිපතිවරයා ප්‍රමුඛ, මොකද ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය තමයි මේ ඊ පාස්පෝර්ට් වැඩසටහන අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක් කරා ක්‍රියාත්මක කරන්නට කටයුතු කරේ. හැබැයි අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එක කරා ක්‍රියාත්මක කරපු ආයතනයේ මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නට බැරි හේතුව තුල ඒ වැඩසටහන අඩපණවීම තුල මේ බරපතල අර්බුදයේ උද්ගත වෙලා තිබෙනවා. එතකොට එක පැත්තකින් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරලා නිවැරදි දේ කරේ නැහැ. දෙවෙනි එක මේ වගේ අර ඔබතුමා කිව්ව වගේ ඊ සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එක ලබා දෙන ක්‍රමවේදය සහ ඊ පාස්පෝර්ට් ක්‍රමයට පරිවර්තනය වෙන අවස්ථාවේ මං අහන්නේ කන්ටින්ජන්සි ප්ලෑන් එකක් තියෙන්නට ඕනේ. අමතර සැලැස්මක් තියෙන්නට ඕනේ. සූදානමක් තියෙන්නට ඕනේ. Taman දැනගන්නට ඕනේ සංචිතයේ මෙච්චර පාස්පෝර්ට් ප්‍රමාණයක් තියාගන්නට ඕනේ කියලා. මොකද හැමෝම දන්නවනේ දිනපතා අවශ්‍යතාවය. ඒ දිනපතා අවශ්‍යතාවය නතර වෙන්නේ නැහැ මේ සාමාන්‍ය පාස්පෝර්ට් ලබා දෙන ක්‍රමෙන් ඊ පාස්පෝර්ට් ක්‍රමයට යනකොට. ඉතින් පැහැදිලිව මම කියන්න ඕන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මේකට වග කියන්නට ඕන. ඒ වග කියන්නට ඕන ඇයි? ප්‍රසම්පාදන ක්‍රමවේදය හරහා සුදුසු ආයතනයක් තෝරා නොගැනීම තුළ තෝරාගත්තු ආයතනයට ඒ කාර්යය විවිධ දෝෂ නිසා ක්‍රියාත්මක කරන්නට බැරි වීමත් මේ වගේ පරිවර්තනයක් සිදු කරන මොහොතක අමතර සැලසුම් සහිතව රජයේ ඉදිරියට යන්නට කටයුතු නොකිරීමයි. මට පැහැදිලිව ඔබතුමාලා කියන්න දැන් මාසයක් විතර යනකොට ප්‍රශ්න විසඳී කියන එක නෙමෙයි සභානායකතුමා උත්තරය. ඇත්තම කතා කරනවා නම් මාසෙකින් ඕක විසඳන්නට බැරි ප්‍රශ්නයක්. මං වගකීමෙන් ඔබතුමාට කියන්නේ ඔබතුමාත් ඒක දන්නවා. ඉතින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි යම් කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ පාස්පෝර්ට් පෝලිං යුගය වහාම නතර කරන්න. මොකක්ද ඒකට දෙන උත්තරේ?
ගරු කතානායකතුමනි, ගෑස් පෝලිං, පෙට්‍රල් පෝලිං නැති කරපු ආණ්ඩුවකට මේ පෝලිං නැති කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. එදා ඒ පෝලිං නැති කරන්න කවුරුත් කතා කළේ නැහැ. ඒක කළේ අපි. ඒක නිසා මම පැහැදිලිව කියනවා. කඩිනම් පියවර ගැනීම සඳහා අදාළ අංශයට උපදෙස් දීලා තිනවා. ඒ වගේම ක්‍රියාපිලිවෙල සමාලෝචනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල කරලා තිනවා. දෙක, සංවර්ධන ධාරින්ගේ උසස් වීම සම්බන්ධයෙන් දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යනවා. මොකද මේක 3-2-1 හැටියට ශ්‍රේණි තුනක් තමයි තියෙන්නේ. ඒතකොට එතින් යනකොට එක්ක අධිශ්‍රේණියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයට වෙනත් ආකාරයක සුසුකම් උසස්සීම් පරිපාටියක් තියෙන අවශ්‍යයි. දැනට තිබෙනා වූ 3-2 එක ඉන් එහාට උසස්සීම් පරිපාටිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මගින් කටයුතු කරගෙන යනවා. 3 වර්ජිනට සහභාගි නොවූ අයට දෙන මුදල එදා තීන්දුව ගත්තා. ඒක භාණ්ඩාගාරයේ මගින් අදාළ අමාත්‍යාංශවල ගණනය කිරීම කළහම පස්සේ ගෙවීමට කටයුතු කරනවා. 3 එවැගේම අපේ ගරු හකීම් මැතිතුමා ප්‍රශ්නයක් මතු කළා. ඒත් මේ පාස්පෝර්ට් සම්බන්ධයෙන් අනිත් එක සංචාරකින්ගේ පැමිණීම ඇත්ත. පෞගිය දින 2-3 මේ සමාජ මාධ්‍යවල දැක්කව ඉන්න. දැන් ඔය සංචාරකව තොග පිටින් එන්න ගත්තේ මේ අවුරුදු 2-3 අපි මේක උස්සලා ගත්ත හින්දා. සංචාරකව බින්දුවටම බහින්න ගියා සහරන් ගහපු වෙලාවේ. ඒ වෙලාවේ කවුරුත් කතා කළේ නැහැ. එතකොට ආණ්ඩුවේ හිටිය අපි නෙමෙයි. අර වගේම එදා හිටපු ජනාධිපතිවරයෙක් හිටියා, අගමැතිවරයෙක් හිටියා, ඇමති මණ්ඩලයක් හිටියා, තමුන්නාන්සේලා ඔක්කොම ඇමති මණ්ඩලෙත් හිටියා. ඉතින් ඒ සියල්ල සමනය කරගෙන මේ ආර්ථික පසුබෑමත් එක්ක රට බින්දුවට වැටිලා තිබිච්ච වෙලාවේදී මේක උස්සලා ගත්ත නිසා තමයි අද සංචාරක වෙන්නේ ඇත්ත. නමුත් මෙතන මේ මතුවෙච්ච ප්‍රශ්නට අපි විසඳුමක් දුන්නත් තාවකාලික වශයෙන් ඒක තමයි ඉදිරි මාස 6ක් සඳහා ෆ්‍රී වීසා සිස්ටම් එක දුන්නා. දැන් පෙරේද වෙනකොට මේ මේක පොලින් දෙකක් තියෙනවා. එකක් ඉමිග්‍රේෂන් එකට යනවා, ඊට පස්සේ වීසා එකට යනවා. ඒ පාර අපි තීන්දුවක් ගත්තා නෑ. එකම කිව් එකේදී ඉමිග්‍රේෂන් එක ගත්තාන් පස්සේ ෆොටෝ එක එනවා, කෙලිම චොප් කරලා යවන්න. දැන් ඒක රටවල් 38කට 33 තිවිච් එක, තව රටවල් 5ක් 1-3 කුවේට, ඒ වගේ රටවල් කීපයක් ඒ තීන්දුවක් ගත්තා. ඒ අනුව රටවල් 38කට ෆ්‍රී වීසා දෙන ක්‍රමය දීලා තියෙනවා. වීසා චාර්ජ් ෆී එකක් නෑ. වීසා සඳහා පොලිමේ ඉන්න අවශ්‍ය නෑ. ඉමිග්‍රේෂන් එකේ ඒක චෙක් කරගත්තකම චොප් කරලා යන්න පුළුවන්. ඉතින් ඒකේ කවුන්ටර් ගන්න වැඩි කරන්න ඕනේ. එතන ඒක පරිපාලනමය කටයුත්තක්, ප්‍රතිපත්තිමය තීන්දුව අපි අරගෙන තියෙනවායි කියන එක සඳහන් කරනවා. ඒ වගේම මේ මේක සම්බන්ධයෙන් තියෙච්ච තත්ත්වය පිළිබඳව අපේ විවිධ මත ප්‍රකාශ වුණා. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවට ගරු කරමින් කටයුතු කරන බවත් කියන්න ඕනේ.
ඔව් මිස්තුති, ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා යෝජනා ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්නේ.
මම මේක ඉදිරිපත් කරන්න මත්තෙන් අපි මේ විවාදය අහගෙන ඉඳලා මට පොස්ට් එකක් එවලා දෙන එකෙක් මේ පාස්පෝර්ට් එකක් ගන්න 35,000 ගෙවන්න ඕන කියලා. මතර මාෆියා එකක් බිහි වෙලා තියෙනවා කියලා මට එවලා දීලා පොස්ට් එකක් දෙන්න. එයාස මාෆියා 100,000 ගෙවනවා. දැන් මම මේ කියවන්නම් ගරු කත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 60 ඊ වගේ ව්‍යවස්ථාව යටතේ යාපනයේ මැතිව දේශ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීජී පොන්නම්මල මහතාට 2024 සැප්තැම්බර් මාස 4 සිට මාස 3 කාලයක් තුළ පාර්ලිමේන්තු රැස්වීම වලට නොපැමිණීමට අවසර දිය යුතුයි මම යෝජනා කරමි.
යෝජනා විස්තර කරන්න.
අදනේ நான் வழிமொழிகின்றேன். வழிமொழிகின்றேன்.
තවත් කාලය. මොනි දැන් අද ටේබල් කරා, අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා මේ ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින කාරණාව පිළිබඳව. ඉතින් මම විශේෂයෙන්ම පෙන්වලා දෙන්න කැමති මේ වார்த்தාවට අනුව 2022 දත්ත හා සසඳන විට ලදරුවන් සහ අවුරුදු 2 දක්වා වන ළමුන් අතර අඩු බර සහ මිටිභාවය වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම සිදුණු අර්බුදයෙන් පසුව සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වෙලා තිබෙනවා නිවාසවලින් 4 in 1 පමණ මධ්‍යස්ථ මට්ටමින් ආහාර අනාරක්ෂිත භාවයක පවතිනවායි කියන කාරණාව. ඒ වගේම විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමතියි වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර මිටිබව 10.3% වර්ධනයක්. ඒක ඊට පෙර වසරට වඩා 9.2% වැඩිවීමක් බව අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම 2022 වසරේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජාතික පෝෂණ හා ශුද්‍ර පෝෂක සමීක්ෂණයෙන් හෙළි වෙලා තිබෙනවා අවුරුදු 5-18 අතර 37.4% සහ අවුරුදු 10-17 අතර ළමුන්ගේ 3 in 1 මිටිභාවය, කුෂභාවය, අධික බර හෝ තරබාරුකම මේ ප්‍රධාන පෝෂණ කේන්ද්‍රීය ගැටලු වලට
එක පැත්තකින්
මන්ද පෝෂණය අනිත් පැත්තෙන් අර ඔබීසිටි කියන ප්‍රශ්නය මේක බරපතල ගැටලුවක්. ඉතින් මේ මොහොත වෙනකන් රජයට නැහැ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය. දැන් මේ ප්‍රශ්නවලට විසඳුම් හැටියට ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඉලක්ක අවශ්‍යයි. ඒ ඉලක්ක සම්පූර්ණ කරන කාලසටහනක් අවශ්‍යයි. ඒ ඉලක්ක සම්පූර්ණ කරනකොට ඒ ඉලක්ක සම්පූර්ණ කරාද නැද්ද කියන එක අධීක්ෂණය කරලා මොනිටරින් ඇන් ඉවැලුවේෂන් සිස්ටම් එකක් අවශ්‍යයි. ඉතින් මම හඬක් කැමති ගරු සභානායකතුමාගේ මම දන්නවා ඔබතුමා අසරණ වෙනවා මේ ප්‍රශ්න ඇහුවම. ඔබතුමා පුද්ගලිකව මේවට වග කිව්වේ නැති වුණා. ඇයි ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නැත්තේ? ඔබතුමා අධ්‍යාපන ඇමතිතුමා හැටියට කටයුතු කරන නිසාම මම පැහැදිලිව කියන්න කැමතියි. දැන් මම දන්නවා මට දොස් කිව්ව මේ දිවාහාරය ලබා දෙන එක යෝජනාවක් හැටියට ඉදිරිපත් කරා. අපි ඒක ලබා දෙනවා. මෙන්න මේ හේතුව නිසා මේකට තමයි ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නට ඕන. දැන් පහුගිය පාර්ලිමේන්තු සැසිවාර කිහිපයකට පෙර අපි දැක්ක කෝටි ප්‍රකෝටි ප්‍රමාණයක් ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමයන් මෙන්වෙන් මුදල් වෙන් කරනවා. ඒක නෙවෙයි ප්‍රමුඛතාවය. ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙලක් අවශ්‍යයි. මාර්ග සිතීමක් අවශ්‍යයි. ඉලක්ක ටික අවශ්‍යයි. ඒ ඉලක්ක සම්පූර්ණ කරන කාලවකවානුවක් අවශ්‍යයි. ඒ කාලවකවානුව විදිහ ඉලක්ක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක ගැන අධීක්ෂණයක් අවශ්‍යයි. මේකක්වත් නැහැ. ඉතින් මෙහෙම යනකොට අපේ දරු පරම්පරාව විනාශ වෙනවා. අපේ ළදරු පරම්පරාව විනාශ වෙනවා. අපේ පාසල් සිසු දූ දරුවන්ගේ ජන ජීවිත විනාශ වෙනවා. කොහොමද අධ්‍යාපනය කරන්නේ? ඇයි ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නැත්තේ? සභානායකතුමා.
හරි.
ගරු කථානායකතුමනි, ජාතික පෝෂණ ප්‍රතිපත්ති අනුව පාසල්වල පෝෂණය සඳහා චක්‍රලේඛනය නිකුත් කළේ මම මීට කලින් අධ්‍යාපන ඇමති වෙලා හිටපු කාලේ. ඒක නිකුත් කළේ චක්‍රලේඛනය එදා හිටපු ජීමෝ එකත් එක්ක සාකච්ඡා කළා. ඒකට සාක්ෂි ධර්ම ඇති ජීමෝ එක. එම චක්‍රලේඛනය අදටත් වළංගුයි. දැන් දරු විපක්ෂ නායකතුමා පෙන්ලා දුන්නේ මීට පැය භාගයකට කලින් ගරු රෝහිණී මේ කවිරත්න මන්ත්‍රීතුමිය ඒ කමිටුවේ සමාජිකවකට ඉදිරිපත් කරපු වාර්තාවේ කරුණුම තමයි. අලුත් දෙයක් නෙමෙයි. එතුමිය මීට පැය භාගයකට කලින් මේ සභාවේදී ඒ කරුණුම කිව්වා ඒ වාර්තාවේ. මම සූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමා නැවත වතාවක් ඒක අවධාරණය කිරීම සම්බන්ධයෙන් එහි වැදගත්කම නිසා. දැන් මට පෙන්ලා දෙන්න ඕනේ කලේ පෝෂණ ප්‍රතිපත්තියක් නැතුව නෙමෙයි. පෝෂණ ප්‍රතිපත්තිය තියෙනවා. මම කලින්මතාවේ අධ්‍යාපන මන්ත්‍රී 2005 ඉඳලා 10ට ඒ වෙලාවේ නිකුත් කරපු චක්‍රලේඛනය අදටත් වළංගුයි පාසල්වල. ඒක එක කිසිදුමත් තියෙනවා ඒ ඔබෙසිටි කියන එකට. තරබාරු බව. ඒ කියන්නේ ඕනෑමට වඩා ඕවර්වෙයිට්. ඒකට ප්‍රධාන හේතුව පිෂ්ඨයේ සහිත ආහාර වැඩිපුර ගැනීම. දැන් අපේ පෝෂණය සඳහා ලක්ෂ 17කට දැනට දෙන දිවාහාර වේල ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා තමයි චක්‍රලේඛන අනුව පාසල් වලට යවලා තියෙන්නේ. තමන්ට ඕන විදිහට කෑම වේල් සකස් කරන්න බෑ. දින පහේ කෑම වේල්ට යනකොට පලා වර්ගයක් ඕනේ. ඒ දේශ වශයෙන් තිබෙනා වූ එක්කෝ ඒ එළවලු වර්ගයක් අවශ්‍ය වෙනවා. ඊළඟට එක්කෝ ප්‍රෝටීන් ආහාර යම් ප්‍රමාණයක් ග්‍රෑම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය මේ ප්‍රමාණය කියලා ඒ දීලා තියෙන වට්ටෝරුවත් එක්ක තමයි එක වෙන්නේ. නමුත් මතක තියාගන්න ඕනේ මේකේ පාසල් 7000ක 8000ක විතර මේ ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙනකොට විවිධ තැන්වල මේවා කරන ක්‍රමවේදයන්ත සමහරව පාසලේ වුණනෝ සමහරව කොන්ත්‍රාත් දීලා කරනවා සමහරව සමෘද්ධි සංගම් මගින් කරන මේ විවිධ ආකාරයෙන් කරගෙන යනවා. හැබැයි මේකේ එකමතිභාවයක් අවශ්‍යයි කියන එක ඇත්ත. දැන් ඊළඟ කාරණය තමයි මේ පෝෂණය මෙතන විතරක් නෙවෙයි. දැන් එතනින් පල්ලෙහා විශේෂයෙන්ම ලදරු අවස්ථාවේදී පෝෂණය ඉතාම වැදගත් වෙයි. මොකද අවුරුදු 3-4 තමයි මොලේ වර්ධන වේගය වැඩිම වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ අංශේ ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා. ඒ අනුව ත්‍රිපෝෂ සහ වෙනත් එයාදි වශයෙන් ඒ වැඩපිළිල ක්‍රියාත්මක වෙලා තින්නේ. කෙසේ වෙතත් මේ ඔය මේ අපේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු වාර්තාවේදී 2022 UNDP වාර්තාවක් පදනම් වුණා. ඒ වාර්තාව ඉදිරිපත් කළේ මගේ ප්‍රධානත්වයෙන් BMI සීට් එකේ. ඒ කරුණු සැලකිල්ලට අරගෙන තමයි කොයිතරම් ආර්ථික පසුබෑමකට ලක් වෙලා තිබ්බත් අපි මේ පෝෂණ ව්‍යාපෘති ඉස්සරහට ගෙනිච්චේ. මේක ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡා වෙනවා ලංකාව විතරක් නෙමෙයි, මේ පිළිබඳව වාර්තාව UNDP එක මුළු ලෝකෙටම ඉදිරිපත් කළා තියෙනවා. ඒක නිසා ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීමක් රජයට තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන බව පැහැදිලිව සඳහන් කරනවා.
තෝමිසෝටි ඉක්මන් කරන්න මන්තුමා.
මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ වාර්තාවත් මට යොමු කරේ රෝහිණි කවිරත්න මැතිණිය. ඉතින් මම එතුමිය කියපු කාරණාව දෙවෙනි වතාවටත් මතු කරේ රජේ පාර්ශවෙන් නිසි විසඳුමක් නිසි පිළිතුරක් නොලැබෙන නිසා. ඇයි ඔබතුමන්ලට පෙර පාසල් දරුවගේ ඉඳලා පාසල් දරු පරපුර වෙනුවෙන් ජාතික පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බැරි? ඔබතුමන්ලට මුදල් නැහැයි කියලා කියන්න බෑනේ. කොහොන තරම් මුදල් තියෙනවනේ මේ එක එක සන්තෝෂම් දෙන්න, එක එක මන්ත්‍රීවරු බාගන්න මේ ප්‍රතිපාදන දෙන්න, ඒවට සල්ලි තියෙනවනේ. ඇයි ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ පෙර පාසල් දරුවගේ ඉඳලා? ඉතින් හරි, රෝහිණි කවිරත්න මැතිණිය තමයි මටත් අවධානය යොමු කරේ මේක ඉදිරිපත් කරන එක ගැන තවත් කතා කරන්න කියලා. ඒ මොකද රජයෙන් විසඳුමක් නැහැ, රජේ වැඩපිළිවෙලක් නැහැ. දැන් ඔබතුමා කියනවා මේක බාරව තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා. නෑ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිතුමා දෙගොල්ලොම එකහුවෙලා මේ ජාතික පෝෂණ වැඩසටහන පෙර පාසල් දරුවක ඉඳලා ක්‍රියාත්මක කරන්නට ඕන. විධිමත් වැඩසටහනක් නැහැ. ඒක මොලේ වර්ධනය 70%ක් සිදු වෙන්නේ වසර 5ක් දක්වායි කියන එක පීඩියාට්‍රිෂන්ස්ලා කියලා තියෙනවා. නමුත් පෙර පාසල් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙනකොට ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා පෙර පාසලේ සිට පාසල් දරුවා විතරක් නෙමෙයි, අද විශ්වවිද්‍යාල දුව දරුවන්ට ප්‍රමාණවත් ආහාර නැහැ. දැන් මම අහන්න කැමති, මම අහන්නේ ඔය දෙනවයි කියන මහපොලෙන් අපේ විශ්වවිද්‍යාල සිසු දූ දරුවන්ට පුළුවන්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන්න? දැන් ඔබතුමාම කියන්නකෝ, හරියට හැම මාසෙකම මහපොලවත් දෙනවද? අඩුම ගානේ මහපොල 10,000ක්වත් කරන්නට ඕනේනේ. 10,000 දැන් දෙන මුදලවත් වෙලාවට දී ගන්න බැරි ආණ්ඩුවක් මේ තියෙන්නේ. ඉතින් මම ඔබතුමාට මම බොහොම සත්භාවයෙන් ඉදිරිපත් කරන්නේ පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාල දුව දරුවා දක්වා පොඩක් හොයලා බලන්න ඒ දරුවන් ලක් වෙලා තිබෙන මන්ද පෝෂණ තත්ත්වය. විශ්වවිද්‍යාල දුව දරුවන් තමන් කොච්චර අමාරුවෙන් මේ අධ්‍යාපන කටයුතු කරන්නේ. ඒ නිසා ඒක ගැන හොයලා බලලා අඩුම ගානේ ජනාධිපතිවරණය ගැන හිතලවත් විසඳුමක් දෙන්න.
හරි, බොහොම ස්තුතියි.
ජනාධිපතිවරණය ගැන හිතලානේ දැන් අරක කපනවා මේක කපනවා ඔක්කොම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බලබල ඒව කරනවා. කමක් නැහැ, එහෙම හරි කරන්න. දැන් අද මගේ කතාවෙන් පස්සේ හරි මේක ක්‍රියාත්මක කරන්න ජාතික පෝෂණ
ප්‍රතිපත්ති. බොහොම ස්තුතියි. අරුන්දික පණාඩි මැතිතුමා, ඔබතුමා ප්‍රකාශය කරනවා නම් කරන්න ඉක්මනට. ඔබතුමිය එතුමායි ප්‍රකාශ කරලි වාසය.
ඔව්, ගරු අධ්‍යාපන ඇමතිතුමා, ඔබතුමාට මම පැහැදිලි කිරීමක් කරන්නට මම මේ තරම් සවිස්තරාත්මකව ඉදිරිපත් කරේ නෑ. මම කිව්වේ තුනෙන් එකක් කියන එක පමණයි. ඒ නිසා මම ගරු විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා ඒක සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම. මේකෙදි පාසලේ ආහාර බෙදීම පමණක් නෙවෙයි අධ්‍යාපන ඇමතිතුමා, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය අවශ්‍යයි. අද බිත්තර මාෆියාව නවත්ත ගන්න බැරි වෙලා තියෙනනේ. බිත්තරේ මිල පහලට දා ගන්න දරුවෙකුට ළඟා වෙන්න පුළුවන් ප්‍රෝටීන් ගන්න පුළුවන් ළඟම තැන එතනනේ. ඊළඟට වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීතුමා ඉන්නවා, මේ අතුපතමා දන්න ওই රිපෝට් එකේ තියෙනවා වතුකරය. වතුකරය තමයි මන්දපෝෂණේ වැඩිම. එතකොට වතුකරේ කම්කරුවගේ වැටුප සම්බන්ධයෙන් තාම ආණ්ඩුවට තීරණයක් ගන්න බැරි වුණා ඔබතුමා ඒ පැත්තට ගියා වුණත්. ඊළඟට විශ්වවිද්‍යාල විතරක් නෙවෙයි විද්‍යාපීඨ දරුවන්ට රුපියල් 5000ක් දීලා ඉවරලා මේ ඒ දරුවන්ට එළියේ බෝඩිමේ ඉන්නකොට බෝඩිමට ගෙවාගෙන කන්නයි ඔක්කොම කරන්න විදිහක් නැහැ. ඒ නිසා ඒක පැත්තකින් තියනකොට ගරු කතානායකතුමා දරුවන්ට මෙහෙම මන්දපෝෂණය නම් අවසන් කරනවා. දරුවන්ගේ අම්මලාට කොහොම මන්දපෝෂණයද? දරුවන්ට කන්න දෙන්නේ අමාරුවෙන් නම් අම්මලා සමහරවල් ලුණු ටිකක් ඉහගෙන කන්නේ. ඒ නිසා මම කියනවා යකඩ මල්ල ගුල්ල ගැහුවා නම් හාල් මල්ල බලන්නේ නැතුව විසි කරන්න කියනවා. ඒ නිසා මේ සමීක්ෂණය කරේ පාසල් දරුවෝ සහ පෙර පාසල් දරුවන් සහ අවුරුදු 5 දක්වා දරුවෝ ගත්තහම විතරයි. එතනින් එහා ටික මේ රටේ හරිය සමීක්ෂණයක් කරොත් මේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් නෙවෙයි භාගයකට වැඩිය මන්දපෝෂණයෙන් පෙළෙනවා කියන එක මම මේ වෙලේ කියන්න ඕන.
කොහොම ඉස්සුදියා මුතුනි. හරි. ඔව් සභා නායකතුමනි.
2022 මේ මාසේ වෙනකොට 70% වෙච්ච උද්ධමනය දැන් 0.5 වෙලා තියෙනවා. මාව රාජ්‍යපතිකමේ දොට්ට දානකොට 2022 ජනවාරි මාසේ ඒ වෙලාවේ හිටපු ජනාධිපති. අවිරිස් කිරුව දෙල්කඳ පොලේ රුපියල් 1200යි. මං ගීරදා ගියාම රුපියල් 400යි. මොකද නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. උද්ධමනය අඩු වෙලා තියෙනවා. ඕනෙම එළවලු වර්ගය රුපියල් 300 අඩුවෙන් තිබුණා. ඉතින් ඒක ක්‍රමානුකූලව ගෙනාවේ මේ අවුරුදු 2 මාස 3ක් ඇතුළත. මං සංඛ්‍යානය කරන නිපෙන්නන්නේ ඒ උද්ධමනයේ 70.5% අපි අඩු කරලා තියෙනවා. දැන් මෙතනින් ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා පෝෂණය පිළිබඳ වාර්තාව ඉදිරිපත් උනේ 2022 දී ඊට පෙර වර්ෂවල පදනම් කරගෙන. දැන් ඒක සමනය කිරීමට තමයි අපි කටයුතු කළේ. සෑම ක්ෂේත්‍රයකම විද්‍යාපීඨවල අපි 3000ක් වැඩි කළා. දැන් 8000ක් ගෙවනවා. මහපොළ සහ බර්සරික ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දීමනා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශය මම ඉදිරිපත් කළා තියෙනවා.
හරි බොහොම